බණ්ඩාරමැතිතුමා රංජිත් බණ්ඩාරමැතිතුමා
ගරු කතානායකතුමනි මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ 2024 අයවැය පැවැත්වෙන මේ අවස්ථාවේ ඒත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මා සභාවේ රැඳී නොසිටි අවස්ථාවක මගේ මන්ත්‍රී වරප්‍රසාද බලවත් ලෙස උල්ලංඝනය වෙන ලෙස අභූත චෝදනා කීපයක් එල්ල වී තිබුණා. ඒ සඳහා පිළිතුරු දීමට කාලයක් මට ලැබුණේ නැහැ. කතානායකතුමනි අද මට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කරු කතානායකතුමනි විපක්ෂ එල්ල කළ චෝදනා මා එකෙල්ලේ ප්‍රතික්ෂේප කරනවා. මේ පිළිබඳව දැනටත් ඔබතුමා වෙත මා ලිඛිතව දන්වා තිබෙනවා. කාලය ඉතුරු කර ගැනීම සඳහා ඒ පිළිතුරු මම සභාගත කරනවා. මා වෙත එල්ල කළ එක් බලපතල චෝදනාවක් සහ අප කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙක් වෙත එල්ල කරන ලද චෝදනාවක් පිළිබඳ මා පිළිතුරු සැපිය යුතු වෙනවා. ගරු හේෂා විතාරණ මන්ත්‍රීතුමන් විසින් පාර්ලිමේන්තුවේ කාර්යනිරත ලේකම්වරියකට ලිංගික හිරිහැරයක් සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් සිදු කළ බවට අභූත චෝදනාවක් එල්ල කළා. ඒ මුළුමනින්ම අසත්‍ය චෝදනාවක් වන අතර ඒ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ගරු කතානායකතුමනි එපමණක් නොවෙයි එම චෝදනාව වරප්‍රසාද කමිටුව හමුවේ විභාග කරන ලෙස මා ඔබතුමාගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එම චෝදනාවට මා වරදකරු වුවහොත් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉල්ලා සිටින මම සූදානම්. එමෙන්ම එතුමා වරදකරුවා වුවොත් මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬුවම් ලක්විය යුතුයි. එවිට සභාවේ ගෞරවය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එතුමා විසින් එක්තරා YouTube නාලිකාවකට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමත් දයාසිරි ජයසේකර මැතිතුමත් එතුමාට තර්ජනය කළ බව සඳහන් කර තිබෙනවා. ඒක ඉතා වැරදි පූර්වාදර්ශයක්. එම නිසා එවැන්නක් අපිට හොරෙන් සිද්ධ වෙන්න පුළුවන්කමක් නෑ. එතුමට එවැනි අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒ පිළිබඳවත් අපි වරප්‍රසාද කමිටුව හමුවේදී හොයා බලන්නට ඕනි. එතුමගෙන් ඒ පිළිබඳව අහලා එවැනි තර්ජනයක් කළා නම් එවැනි මන්ත්‍රීවරුන්ටත් වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දඬනය කළ යුතුයි. ගරු කතානායකතුමනි මා ඉලක්ක කර සතියක් තිස්සේ මේ ආකාරයට ප්‍රහාර එල්ල කරන්නේ ඇයිද කියන එක පිළිබඳ මේ රටේ මහජනතාව දැනගත යුතුයි. ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනි හේතුව තමයි නොවැම්බර් 21, 22, 23 තුනයන්හි ඉඩම් ප්‍රසන්න කොමිෂන් සභාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ රාජ්‍ය වැලි සංස්ථාව කෝප් හමුවට ගෙන එන්නට තීන්දුව කළා තිබුණේ එක්තරා බරපතල ඉඩම් වංචාවක් පිළිබඳව කරුණු විමසීම සඳහා. මේ වංචාව ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා කෝප් කමිටුව හමුවේ ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මතු කළ ප්‍රශ්නයකට පසුවයි මේ විමසීම් කෙරුණේ. මේ සිද්ධියට අදාළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පිළිබඳව නමක් ඈදී තිබෙනවා. දෙවන කාරණේ තමයි කාලයකට පෙර කෝප් හමුවට අවස්ථා දෙකකදී සංස්කෘතික අරමුදල කැඳෙව්වා. එහිදී අනාවරණය වූ එක් සුවිශේෂී වැදගත් වංචාවක් පිළිබඳ විශ්‍රාමික විනිස්කරුවකගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් සකස් කළ මේ වෙනකොට ඒ වාර්තාව කමිටුව හමුවට පැමිණලා තියෙනවා. එම වාර්තාව සකස් කිරීමේදී එවකට සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලයේ සිටි වත්මන් ජනාධිපතිතුමා එම පාලක මණ්ඩලයට නොපෙනී බවත් අස්සන් නොකළ බවත් වත්මන් ජනාධිපති ලේකම්වරයා එවට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එම සභාවට නොපැමිණි බවත් අස්සම් නොකළ බවත් සඳහන් වෙනවා. ඒ වගේම ඒ සභාවට පැමිණියයි අස්සන් තිබියයි කියන කීප දෙනෙකුගේ අස්සන් පිළිබඳව විගණකාධිපතිතුමා ප්‍රශ්න කළ අවස්ථාවේ ඒ CID එකට බාර දීලා තියෙනවා. ඒ වගේම අපි මීට සති දෙකකට ඉස්සෙල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කැඳෙව්වා. ඒ කැඳවන අවස්ථාවේදීත් මේ ආකාරයටම යම් යම් කරුණු පැන නැගිලා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි ගරු කතානායකතුමනි නොවැම්බර් 24, 28, 29 කියන දින තුන තුළ එක දෙකට ක්‍රිකට් ආයතනයේ කැඳවන්න අපි තීන්දුව කළ තිබුණා කෝප් කමිටුව හමුවට. ඒකට විරුද්ධ වෙච්ච පිරිසක් හිටියා. බෑ බහුතරය කැමැත් වුණා මේක ඉක්මනින් ඉවර කරන්න ඕන කියලා. මම හිතනවා අකමැති වෙච්ච පිරිස බොහොම දෙනෙක් ක්‍රිකට් ආයතනය සමග ලබදියාවක් තියෙන අය. ගරු කතානායකතුමනි මේ කාරණා ප්‍රමාණවත් නේද මාගේ පුද්ගලික සහ අවුරුදු 30ක විශ්වවිද්‍යාල ජීවිතයට මා උපයාගත් සියලුම ශාස්ත්‍රීය වටිනාකම් වලට මේ සභාව තුළ මාව අගෞරවයට පත් කිරීමට හේතු වෙච්ච කාරණා පිළිබඳව. කරු කතානායකතුමනි, අපි අමාරුවේ මේ ස්ථාන වලට ආපු මිනිස්සු, අපේ දෙමාපියන්ට මුදල් තිබුණේ නැහැ මේ සාමාන්‍ය පෙළ කරන්න බැරි නම් පිටරට යවලලා උගන්වන්න. අපි ශිෂ්‍යත්ව දිනාගෙන පිටරට ගිහිල්ලා දිනාගත් උපාධි තමයි අපිට තියෙන්නේ. අපි රස්සාවල් කරලා හම්බ කරපු මුදල් තමයි අපි වියදම් කරන්නේ. අපි ගැන කියන්න තියෙන දේවල් සහ අපේ වෘත්තීය සේවාවන් පිළිබඳ අපේ ප්‍රොෆයිල් වල අපි ඇතුළත් කරලා තියෙනවා. අපි ළඟ පිනට ගත්ත මුකුත් නැහැ කරු කතානායකතුමනි. මේ කතාව අවසන් කරන්නේ 1993 අප්‍රේල් 23 වෙනිදා ලලිත් ඇතුළත් මුදලි මහතා ඝාතනය වෙච්ච අවස්ථාවට පසුදින එවකට ජනාධිපතිවරයා විදියට කටයුතු කරපු රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අප්‍රේල් මාසේ 24 වෙනිදා එක්තරා ඓතිහාසික ප්‍රකාශයක් කරනවා. එතුමා කියනවා, මාව ඝාතනය කරන්න ඒ ක්‍රමානුකූලව ගොඩනගාගෙන මගේ චරිතය ඝාතනය කරන්න එපා. මළඟ අදත් තියෙනවා විපක්ෂ නායකතුමා ඔබතුමාගේ පියා අපේ ඉස්කෝලේ එක්තරා උත්සවයකට ඇවිල්ලා මගෙන් ප්‍රශ්නයක් අහලා මට තෑගි දීපු පෑන. අවාසනාවකට එතුමා ඊට සතියකට පස්සේ මැයි පළවෙනිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් ආමර වීදියේදී මිය යනවා. එතුමා රටට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ වුණත් එදා මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා කිරිබත් කෑවා. මේ තමයි දේශපාලනයේ ඇත්ත. අපි හැමෝම එක පාඩමක් ඉගෙන ගත යුතු වෙනවා. ඒ තමයි අපි ජනතාව පීඩනයට පත් කළොත් ජනතාව අපිට හැරිලා අපිට සලකන්නේ ආකාරයටමයි. මම ෂොපින් බෑග් වල රෙදි දාගෙන කොළඹාපු පරම්පරාවේ කෙනෙක්. අපිට මේ හැමදේම නැති වුණත් ආයේ දවසක අලුතින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා. හෙට මේ පාර්ලිමේන්තුවේ මම පිට වුණත් මහාචාර්ය රංජිත් බණ්ඩාර විදියට මේ රට පිළිගන්නවා. මම කැමති එක්තරා උපමා කතාවක් කියලා මේ සභාව කතා කරලා අවසන් කරන්න. දවසක් සිංහයෙක් කැලේ මැදින් යද්දී අසියුච්චි වලක බෑල හිටිය තඩි ඌරෙක් සිංහයාට අභියෝග කරාලු, අඩෝ පුළුවන් නම් වරෙන් මාත් එක්ක ෆයිට් එකට. සිංහයා එකපාරට මේ අසියුච්චි වලේ ඉන්න ඌරා දිහා බල්ලා, අපෝ මේකට පාඩමක් උගන්න, මම මේ අසියුච්චි වලට බැස්සොත් මගේ ඇඟ පුරා ජරාව ගෑවෙනව නේද, මූ වගේ මාත් ගඳ ගහයි නේද කියලා හිතලා එතන නිහඬව ගියාලු. දැන් ඉතින් අසුචි වල ඉන්න තඩි ඌරා හිතාගෙන ඉන්න සිංහයා ඌට බයයි කියලා. ඇත්ත කාරණේ නුවණක්කාර සිංහයා ඌරාගේ මට්ටමට වැටෙන්න තිබ්බ අකමැත්තයි. අපේ ජීවිත ගොඩනගා ගන්න වෙලාවට අපි අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරදියා ප්‍රවේශම් වෙන්නට ඕන. උගේ තත්ත්වයට වැටෙනවා නම් නුවණක්කාර සිංහයා වගේ වෙන් වෙලා අසුචි වලවල් වල ඉඳගෙන කෑ ගහන ඌරෝ හම්බුනොත් මගේ අරන්නේ. මේක තමයි මේ උපමා කතාවෙන් ඉගෙන ගත්තේ. බොහොමත්ම ස්තුතියි කතානායකතුමනි.
බොහොම ස්තුතියි. ඔව්, යාප බණ්ඩාර මැතිතුමයි ඔබතුමාගේ ඉක්මන් කරන්න.
ඔසේ ඉතාමත් ජාතික වැදගත්කමක් තියෙන කැටලොග් නිසා මම මේ ඉදිරිපත් කරන්නේ. සර්, මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. 9 දිනකට ට්‍රැවල් බෑන්ඩ් එකක් දාලා තිනවා හියුමන් හිමරොබින් ඖෂධය සම්බන්ධ ගැටලුවේදී. දැන් සර් අපිට ආරංචි වෙලා තිබෙනවා කරු කතානායකතුමනි, එක සමාජිකයෙක්, ඒ කියන්නේ මේ හියුමන් හිමරොබින් ප්‍රතිදේහ ඖෂධ තාක්ෂණික කමිටුවේ සමාජික වෛද්‍ය ජයනාත් කියන මැතිතුමා රටින් ගිහිලා තියෙනවා කියලා. ඒතර ඉතුරු 8 දෙනෙක් ඉන්නවා. මම අහන්නේ මේ වෙලාවේ අපේ සභානායකතුමා ඉන්නවා රජයේ වෙනුවෙන්, ඉතුරු 8 දෙනා සම්බන්ධෙමුත් මෙවැනි සිද්ධියක් වුණොත් මම දන්නේ මේක ඇත්තද නැත්තද කියලා ඔබතුමායි මම අහන්නේ. මම ඊයේත් ඇහුවා සෞඛ්‍ය අමාත්‍යතුමා හිටියා, ඔබතුමාට මේක වගකීමෙන් කොච්චරම් ප්‍රමාණයක් දෙන්න පුළුවන් වෙයිද දන්නේ උත්තරයක්. නමුත් මේ ට්‍රැවල් බෑන්ඩ් එක තියෙද්දි මෙහෙම ගිහිල්ලා තියනවා නම් සහ ඉතුරු අය සම්බන්ධයෙන් මෙහෙම වුණොත් මොකද්ද ඊළඟට වෙන්නේ කියලා මම ඔබතුමායන් අහන්නේ.
ඔව්, සභානායකතුමා.
ආ, කරුකතානායකතුමනි, අධිකරණයක් වගේ යම් කිසි ශ්‍රී ලංකා පුරවැසියෙකුට ට්‍රැවල් බෑන්ඩ් එකක් දාලා තිනවනවා නම් ඒකේ වෙලෙම sannivedanaya කරනවා ඒ උසාවියේ රජිස්ට්‍රාර් විසින් මේ අගමන නිගමන දෙපාර්තමේන්තුවට. ඒතකොට ඒ රූට් එකේ එතනට ගියහම කටනායක අගමන නිගමන දෙපාර්තමේන්තුවට ගියාම ඒගොල්ලෝ ස්ටැම්ප් කරන්නේ නැහැ, ඒගොල්ලෝ රිටර්න් කරනවා එතන. ඒතකොට එතන පරීක්ෂා කරලා බලන්නේ මේ කාර්ය සුදුනද නැද්ද කියන එක. මම ඒක අධිකරණවතුමාට ඒ ප්‍රශ්නේ යොමු කරනවා.
දැසිරි ජයසේකර මැතිතුමයි ඉක්මන් කරන්නේ.
කරු කතානායකතුමා, මේකෙදි අපේ මන්ත්‍රීවරුන් මතු කරපු කාර්යෙත් වැදගත් වෙනවා. මොකද හේතුව දැන් මේක අපි පෙරේදත් කිව්වා කරු සභානායකතුමා, මොකද මේ අය දිගින් දිගටම එක එක්කෙනා පැනලා යන්න පටන් ගත්තොත් මේ පරීක්ෂණත් ඉවර වෙනවා. එනිසා ඔබතුමාලා මේ සම්බන්ධව දැඩි පියවරක් ගන්න කියන ඉල්ලීම තියෙන. ඊට අමතරව මම ගරු කතානායකතුමනි මතු කරන්න ලැබුවේ විශේෂයෙන් අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජේ.සී. රංගා අපි මේක දිගටම මතු කරපු කාරණය. ඔබතුමා අත්සන් කරා අපි අපිට මතකයි 2023 විශේෂයෙන්ම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත. මේ පනත අනුව ඇත වශයෙන් සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් අභියාචනාධිකරණයෙන් අප ලබා දෙන්න තියෙන කෙනෙකුට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලබා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. නමුත් දිගින් දිගටම ඒ අප ලබා දීමේ ක්‍රියාවලියට ගියහම මහේස්ත්‍රාත් අධිකරණයට ජේ.සී. රංගා වැත්තුමා එතුමාට කියනවා මේක ගන්න පුළුවන් අභියාචනාධිකරණයෙන්. අභියාචනාධිකරණයෙන් කියනවා නෑ නෑ ඔයා යන්න මහේස්ත්‍රාත් අධිකරණයට කියලා. ඔබතුමා අත්සන් කරයින් පස්සේ අපේ අධිකරණ ඇමතුමා මේක අස්සර නැහැ කියලා ඊළඟට අහරොල ඇව්වා. දැන් මේ වෙනකොට විඳිතයන් ආරක්ෂා කිරීම පනතට අත්තනඟුඩ අරන් තියෙන සියලු දෙනා කරු කතානායකතුමා නිදහස් කරලා තියෙනවා. ඒ වගේම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පනතට අත්තනඟුඩ ගත්ත සියලු දෙනාම නිදහස් කරලා තියෙනවා. නමුත් ජේ.සී. රංගා ඇමතුමා මාස 8ක් දැන් හිරේ ඉන්නවා මැගසින් බන්ධනාගාරේ මේ අපලබා දීමේ ක්‍රියාවලිය එහාට මෙහාට තල්ලු කිරීම නිසා. එනිසා විශේෂයෙන්ම මේ ගැන අපි කතා කරේ වෙන හේතුවක් ඉඳ නෙමෙයි. කෙනෙකු අනවශ්‍ය ලෙස සිර බාරේ තබා ගැනීම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. එනිසා මම විශේෂයෙන්ම මතු කරන්න කැමතියි ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම ඔහු නීතිඥයෙක්. ඒ නිසා ඔහුට කළ තියෙන අසාධාරණ පිළිබඳව යම් මතයක් අපිට බල කරන්නයි මම මේ අවස්ථාවේ නැගීතියි. මම හිතනවා අපේ මේ අපලබා දීම් සම්බන්ධව බලපෑමක් කරනවා නෙමෙයි. නමුත් මේක ඇත්තටම අපේ සභානායකතුමනි මේ පනත අත්සන් කරයින් පස්සේ කතානායකතුමා අත්සන් කරයින් පස්සේ ඇමතුමා අත්සන් කරයින් පස්සේ අභියාචනාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට අරනවා මහේස්ත්‍රාත් අධිකරණයෙන් අභියාචනාධිකරණයට අරනවා කවුරුත් තීන්දුවක් ගන්නෑ. අර මනුස්සයා මාස 8ක් තිස්සේ හිරේ. ඉතින් මම නම් කියන්නේ මේ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් අපි හිතන්න ඕනේ. මොකද මේ ඒගොල්ලෝ කියන්නේ මේක අත්සන් කරේ නැහැ කියලා. අත්සන් කරයින් පස්සේ කියනවා නෑ අත්සන් කළා දැන් හරි දැන් ආයෙමට බලයක් නැහැ කියලා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලායි තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ මිනිස්සු හිරේ තබා ගැනීම ඔවුන්ගේ දැඩි මානසික ප්‍රශ්නයක් බවට මේක පත් වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි. අර මරික්කාර මන්ත්‍රීතුමා.
නායකතුමනි මම බොහොම ස්තුතියි. මට මේ ලියුම් තුනක් සභාගත කරන්න තියෙනවා. මම 2022 6:30 වෙනිදා කෝප් කමිටුවේ හිටපු සභාපතිතුමාට වැඩි මුදලට ලිට්‍රෝ ගෑස් අලෙවි කිරීම සම්බන්ධව ටොන් ලක්ෂයක් මේ ගෙන්නන එක සම්බන්ධව ලිඛිත ඉල්ලීමක් කරලා එතුමා කැඳෙව්වා. ඊට පස්සේ ඒක తాවකාලික නතර වුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුව කල් දැමීම නිසා ප්‍රොරොක් කිරීම නිසා අලුත් සභාපතිවරයා ආවයින් පස්සේ නැවත 2022 10 වෙනි මාසේ 26 වෙනිදා ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිලදී ගැනීම සම්බන්ධව ප්‍රශ්න කරන්න කැඳවන්න කියලා ඉල්ලීම් කරා. මේ මතක් කරා වාචිකව කිව්වා කැඩෙව්වේ නැහැ අද වෙනකම්. ඉතින් ඒක මම සභාගත කරනවා. තුන්වෙනි ලියුම නැනෝ පොහොර මේ කාබනික පොහොර මෙට්‍රික් ටන් 96000 මිලිදීගණන් සම්බන්ධව විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඩොලර් මිලියන 6.9ක් ඒ වැරදි කරුවන්ගෙන් අය කරගෙන ඒ අයට දඬුවම් දෙන්න කියලා. මම ඒ පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවට විගණන වාර්තාව ආම කෝප් එකෙන් විගණනය කරන්න ඕන. මම ඒක නොකරන නිසා 2023 7 වෙනි මාසේ 20 වෙනිදා මේ පිළිබඳව නැවත වතාවක් සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කරා. කිසිදු ප්‍රතිචාරයක් නැහැ. ඒ නිසා වෙනත් ඕන් නැති කියන්නේ ප්‍රමුඛතාවයක් නැති රාජ්‍ය ආයතන ගේනවා. හැබැයි මේව ගැන අපි මේ මහා පරිමාණ හොරකම් වංචා ඩීල් වෙන තැන් ගැන ලිඛිත ඉල්ලීම් කරාම ගෙන්නන්නේ නැහැ. ඒ නිසා මේ මන්ත්‍රීවරු 225 දෙනාගේ අවධානය සඳහා මම මේ ලියුම් තුන සභාගත කරනවා.
බොහොම ස්තුතියි. වැඩ කට ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයි. සභා නායකතුමා. Yes.
Sir, just a continuation from what Mr. Jayasekara, Honorable Jayasekara stated with regards to this Sri Ranga's matter, I raised it on Saturday. In fact, the desk in front of you, I hope, brought it to your notice. There is one other matter, Honorable Speaker. The Sri Ranga is being prosecuted for a fatal accidents case. Now, in that case, Honorable Speaker, the Attorney General's Department very unusually has appointed a special prosecutor for a fatal accidents case. He has appointed a special prosecutor, and then on top of that, they have intervened several times and got a special appointed High Court judge also. Now, this normally never happens. You see, this Sri Lanka is be, and what Honorable Jayasekara did not mention, sir, is that he is being now being held in remand under the witness protection law, where all the relevant witnesses have already given evidence. So there is no question of there being any tampering. Despite that, for 8 months he's being held. The authority, prison authorities, are not taking him for he has serious medical conditions. He is not being taken to hospital. At the moment, he is suffering from very high hypertension. He has a cardiology condition. His mother was abroad. She has come to Sri Lanka out of desperation, because there is absolutely no reason for this persecution. This is what it is, Honorable Speaker.
Okay. Thank you, Honorable Member. We'll look into that matter and see what we can. Yes, Mr.
Karukatara, අපි පීඩමෙතුමා ඉදිරියෙන් කවුරුනික පත් කරපු වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අධිකරණයට ගියා. එතකොට පය දෙකක් ඇතුළත අධිකරණයට ගිහිල්ලා ඉදිරි කමිටික තහනම් කෙරුවා. එදා මම කිව්වා අධිකරණය එදා ගරු ඇමෙතුමාට එන්න කියලා එතුමාගේ ගහන්න තිබ්බා. ඇයි මේ වැඩේ කෙරුවේ කියලා. දැන් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු කරුණු පීඩමෙතුමා විපක්ෂ නායකතුමා පැහැදිලිව පේනවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි ඉල්ලීමක් කරලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න කියලා. ඒ වගේම ජනවාරි මාසේ තියෙන යූත් ටෝර්නමන්ට් එක අල්දාන්න කියලා. මම කියන්නේ විනිශ්චයකාරවරයා මෙතුමාව කැදේ කොට මේ ඔක්කොම හෙලිදරව් වුණා. මම එදා කිව්වේ මෙතුමා කැදවන්නේ නැතුව මේ ඉන්ටර්වින් බෝඩර් එකක් දීපු එක වැරදි කියලා මගේ දා කිව්වේ. ඒක ඒකද ඔප්පු වෙලා තියෙනවා. ඒකද ඔප්පු වෙලා තියෙනවා. එච්චරයි අපිට කියන්න තියෙන්නේ.
කොහොම ස්තුතියි සභානායකතුමා. දැන් එක. පක්ෂ නායකතුමා.
ඔබතුමා අද උදෑසනම බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තු කමිටු ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙහෙවන්න ඕන ආකාරය ඒ පිළිබඳව බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා. මම ඔබතුමාට බොහොම පැහැදිලිව කියන්න කැමති විශේෂයෙන්ම ලබැඳියාවන් අතර ගැටුම් තියෙනවා නම් conflicts of interest තියෙනවා නම් ඇත්ත වශයෙන්ම ඒ කමිටුවල සභාපතිවරුන්ට ඒ කමිටුවල වැඩ කටයුතු මෙහෙවන්නට සීලාචාර සදාචාරාත්මක නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල අයිතියක් නැහැ. එනිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකෙක් හැටියට කටයුතු කරලා ඒ උපදේශන සේවාවට මුදල් ලබාගෙන අද දවසේ ක්‍රිකට්වල දූෂණය හොරකම වංචාව පිළිබඳව විමසීමේ කමිටුවල සභාපතිත්වයේ දරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව ඔබතුමා විමර්ශනයට ලක් කරන්නට ඕන. ඒ වගේම මම අද එතනින් එහාටත් යන්නට යනවා. Business Management School of Colombo කියන ආයතනයේ අයිතිකරු කවුද? එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා consultancy සේවාවන් කාට කාට ක්‍රියාත්මක කරලා තිබෙනවා. මම ඔබතුමාට සාක්ෂි ඇතුව අභියෝග කරනවා නම් මම සාක්ෂි කරන් ඉදිරිපත් කරන්නම්. සාක්ෂි ඇතුව මේ කාරණාව කියන්න කැමතියි. කමිටුවට ගෙන්නනවා. ගෙන්නලා අහනවා බිස්නස් ප්ලෑන් එකක් තියෙනවද කියලා. බිස්නස් ප්ලෑන් එක නැහැයි කියලා. එහෙනම් බිස්නස් ප්ලෑන් එක වහා හදන්න ඕනේ කියලා. වහා හදන්න ඕනේ කියලා බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ ආයතනයත් එක්ක හදනවා බිස්නස් ප්ලෑන් සහ එක එක කන්සල්ටන්සි කරනවා. එක උදාහරණයක් කියන්නම්. එක උදාහරණයක්. වොකේෂනල් ට්‍රේනින් ඔතෝරිටි වෘත්තිය පුහුණු අධිකාරිය. ඔබතුමා දැන් හොයලා බලන්න. ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිට කවුරු හරි චෝදනා කරයි කියලා විවිධ කමිටුවල අපි ඒවට කලබල වෙන්නේ නැහැ. දැන් මෙතනදී කියුණානේ අර සංස්කෘතික අරමුදල පිළිබඳව විනිසුරුවරෙක් වාර්තාවක් හදලා තියෙනවායි කියලා, ඒක කෝප් එකට දීලා තියෙනවායි කියලා. ඒක හෙට උදේට සභාගත කරන්න. එතකොට ඒකේ නිගමන ඔක්කොම බලා ගන්න පුළුවන්. සභාගත කරන්න මං අභියෝග කරනවා පුළුවන් නම් කරන්න කියලා. ඒ වார்த்தාව එදොර බලා ගන්න පුළුවන්.
ඒ විනිසුරුවරයාගේ සහ මම හිතන තවත් නිලධාරීන් දෙපළකගේ ප්‍රධානත්වයෙන් කරපු වාර්තාවේ නිගමන අපිට බලා ගන්න පුළුවන්. සභාගත කරන්නේ මං කියන එක කරන්නේ කියලා ගරු කතානායකතුමනි, වෘත්තීය පුහුණු අධිකාරියේ කන්සල්ටන්සි සේවාවක් කරලා තියෙනවද? බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ. මම වගකීමෙන් මේවා කියන්නේ. තව ආයතන රැසක් තිබෙනවා. බිස්නස් ප්ලෑන් එක තියෙනවද කියලා අහනවා. නැහැයි කිව්ව හැටියේ වහම මේක හදන්න ඕනේ කියලා තමන්ගේම ආයතනය දාලා හදවලා තමන්ට ගිබා ගන්න. ඔන්න වගකීමෙන් මම කියන්නේ. තවත් ඕනනම් තව තියෙනවා කියන්න පුළුවන්. ඒ නිසා මම එකක් කියන්න කැමතියි. දැන් බලන්න, මම දැක්කද පුවත්පතක තියෙනවා කෝප් කමිටුවද පෝක් කමිටුවද කියලා. හා, are you actually examining මේක විභාග කරන කෝප් කමිටුවක්ද, or are you poking into some other business? හා, ඒ එහෙම මොකද මම දැක්ක පුවත්පතක තියෙනවා කියලා මේ කිවිල්ලම තුම මට කිව්වා. මොකද මම වැඩි ඒ පුවත්පත බලන්නේ, මොකද ඒක හුඟක්ම errors තියෙන හින්දා. ඩේලි errors තියෙන්නේ. ඒක වෙනම කතන්දරයක්. ගරු කතානායකතුමනි, එහෙම පුළුවන්ද? එතකොට මේ 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 මෙහෙම කළා මේ ගරු කතානායකතුමනි. මෙහෙම කරලත් කරන්නේ තමන්ගේ බිස්නස් කම්පැනිට බිස්නස් ඉල්ලන එකද? මෙහෙම කළා. නෑ, මං අහන්නේ ඔබතුමා මේක විභාග කරන්න. VT එකේ කොහොමද කන්සල්ටන්සි කරන්න කියලා.
දැන් ඔගේ
විභාග කරන්න.
හරි.
විපක්ෂ නායකතුමා, ඔබතුමා මම පෞද්ගලිකවත් අඳුරනවානේ. ඔබතුමා එක දීර්ඝ කාලයක් මම ආශ්‍රය කරලා තියෙනවා. අපි දෙන්නටම ඉතාම සමාන වටිනාකම් තිබුණා. ආගන්න මම කියනකම් පොඩකින්ද පොඩකොමින්ද ඔබතුමා ඔය නගන චෝදනා සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමා මතක තියාගන්න, කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල 2016 ආරම්භ කරා කියලා මම කතානායකතුමාට කියලා තියෙනවා. කතානායකතුමා දන්නවා ඒක කිසිදු අහිතියක් මට නෑ කියලා. මම විශ්වවිද්‍යාලයෙන් සප්තවාර්ෂික නිවාඩු වරක නැතෙන් ආවේ. ඔව්, අපි ගොඩක් ආණ්ඩු ආයතන වලට වැඩ කරලා තිනවා. හැබැයි ඔබතුමා එක රුපියල් 5ක් කෝප් කමිටුවට ආරාධනා කරපු ආයතනයකින් උපාය මාර්ග සැලැස්මක් හදන්න අරගෙන තියනවා කිව්වොත් හෙට උදේ මම මෙතනින් අස්වෙනවා. ඔබතුමා කිව්වා වෘත්තීය පුහුණු අධිකාරිය, ඔව් වෘත්තීය පුහුණු අධිකාරියට මට ආරාධනා කරා පළවෙනි දවසේ ඇවිල්ලා කෝපරේට් ප්ලෑන් එකක් කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න කියලා. මම මේ රටේ ආයතන ගණනාවකට මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරෙන් අපිට හම්බෙච්ච දෙයක් නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න, අවුරුදු 30ක් මම රස්සාවක් කරපු මිනිස්සෙක් මේ රටේ බැංකුවලට රක්ෂණ ආයතන වලට මහා විශාල ප්‍රමාණයක වැඩ කළා කියලා. ඔබතුමා Google එකට ගිහිල්ලා බලන්න මම ලියලා තියෙන ප්‍රමාණය. ජාත්‍යන්තර පිළිගන්න පොත් 16ක් මම ලියලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න, මම ඔබතුමාගේ තැනට වැටලා මඩ ගහන්නේ නැහැ.
භෝමිසුදී බණ්ඩාරමන්තුමා,
මේවා වැරදි.
සභානායකතුමා, මේ
කාරිය අපේ නායකතුමා වගේ කෙනෙක් මේවා කියන එක
හරි. භෝමිසුදී ඉන්න මේ 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 ටික උරනා පස්සේ ගන්න. භෝමිසුදී බණ්ඩාරමන්තිතුමා. හරි,
ගරු කතානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අංක 1 පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු 2023 නොවැම්බර් 22 වෙනි බදාදා, 23 වෙනි බ්‍රහස්පතින්දා, 24 වෙනි සිකුරාදා, 25 සෙනසුරාදා, 27 සඳුදා, 28 අඟහරුවාදා, 29 බදාදා, 30 බ්‍රහස්පතින්දා සහ 2023 දෙසැම්බර් 1 සිකුරාදා, 1 සෙනසුරාදා, 4 සඳුදා, 5 අඟහරුවාදා, 6 බදාදා, 7 බ්‍රහස්පතින්දා, 8 සිකුරාදා, 9 සෙනසුරාදා, 11 සඳුදා, 12 අඟහරුවාදා සහ 13 බදාදා විසර්ජන පනත් කැටුම්පත 2024 සලකා බැලීම සඳහා වෙන් කළ දිනයන් විය යුතුය.
සභාව එකඟද?
ආයි
2 අංක 2
එක. ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75(2) විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? විසර්ජන පනත් කැටුම්පත 2024 සලකා බැලීම සඳහා 2023 නොවැම්බර් 22 වෙනි බදාදා, 23 බ්‍රහස්පතින්දා, 25 සෙනසුරාදා, 27 සඳුදා, 30 බ්‍රහස්පතින්දා දක්වා සහ 2023 දෙසැම්බර් 2 වෙනි සෙනසුරාදා, 4 සඳුදා සිට 7 බ්‍රහස්පතින්දා දක්වා නමය සෙනසුරාදා 11 සඳා සහ 12 අඟහරුවාදා වෙන් කළ දිනයන්හි පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද අපරභාග 1:00 සිට අපරභාග 6:30 දක්වාද විය යුතුය. අපරභාග 6ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8.5 සහ 6 ඡේදයේ ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 6:30ට කතානායකතුමා ප්‍රශ්න විමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේ
ආයි
අංක 3
ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75(2) විධානවල කුමක් සඳහන්ව තිබුණද? විසර්ජන පනත් කෙටුම්පත 2024 සලකා බැලීම සඳහා වෙන්ක 2023 නොවැම්බර් 24 දෙසැම්බර් 1 සහ 8 සිකුරාදා දිනයන්හි රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද අපරභාග 1:30 සිට අපරභාග 6:30 දක්වාද විය යුතුය. අපරභාග 6ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8.5 සහ 6 ඡේද ක්‍රියාත්මක විය යුතුය. අපරභාග 6:30ට කතානායකතුමා ප්‍රශ්න නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේ කංගද
ආයි
අංක 4 මේක ඉවර කරන්න හරි
මේක ඉවර කර මේක
ඔව් විපක්ෂ නායකතුමා
මේ පාර්ලිමේන්තුවට පැමිණෙන මේ මාර්ගයේ උපාධිධාරීන් 465ක් ඒ කියන්නේ උපාධිධාරී 60,000කට රැකියා ලබා දීමේ වැඩසටහනේ මම මේ ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී මතු කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම නෑ ඉන්නේ නෑ ඔබතුමාගේ නෙවෙයි. හෝ මේ අපේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලනකින් කෙරෙන්න ඕන වැඩක්. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යතුමා අවස්ථා ගණනාවකදී උපදේශක කාරක සභාවෙත් මේ සභාවෙත් එක කරනවයි කියනවා. හැබැයි නිලධාරීන් එක කරන්න දෙන්නේ නැහැ. දැන් මේ දරුවෝ ටික අර මහපාරේ උද්ඝෝෂණය කරන 465ක ඒ ග්‍රැජුවේට්ස් කණ්ඩායම අර 60,000 වැඩසටහනේ ලිපි ද්‍රව්‍ය අඩුපාඩුකම් නිලධාරීන් ළඟ තිබ්බ අඩුපාඩුකම් නිසා රැකියා හිමි වෙලා කරුණාකරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලීමක්
කරනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 75(2) විධානවල කුමක් සඳහන්ව තිබුණද? විසර්ජන පනත් කෙටුම්පත 2024 සලකා බැලීම සඳහා වෙන් කළ 2023 දෙසැම්බර් 13 බදාදා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපරභාග 12:30 දක්වාද අපරභාග 1 සිට අපරභාග 6 දක්වාද විය යුතුය. අපරභාග 6ට කතානායකතුමා ප්‍රශ්න නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතුය.
සභාවේ කංගද
ආයි
විසර්ජන පනත් කෙටුම්පත 6 වෙනි වෙන් කළ දිනය විවාදය ආරම්භ කිරීම දයන්ත කරුණාතිලක මැතිතුමා.
ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ දූරකාලයේ අවසන් මාස 10 සඳහා එතුමා විසින් ඉදිරිපත් කරපු අයවැය වගේම මේ ආණ්ඩුවේ අවසන් අයවැය ලෙස ඉදිරිපත් කරපු අයවැය පිළිබඳ 6 දිනටත් විවාදය පවතිද්දී විපක්ෂය වෙනුවෙන් ආරම්භක කතාවද පවත්වන්නට මට ලැබීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. ගරු කතානායකතුමනි, මේ විවාදයේ පුරාවටම මේ සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කරපු කතාවල් අහන් ඉන්නකොට මට මතක් වුණේ අර පිප්පොකට් කාරයෙක් ගැන අපි අසාසිත තිබෙන සුප්‍රසිද්ධ කතාව. කෙනෙක්ගේ පොකට් එකට විදලා එතන මිනිස්සු හොරෙක් හොරෙක් අල්ලන්න කිය කිය පස්සෙන් දුවනකොට ටික දුරක් යනකොට හොරත් අර මිනිස්සු අතරට ගිහිල්ලා හොරෙක් හොරෙක් කියමින් දුවන්න පටන් ගත්තා. අන්තිමට අල්ලන්න හොරෙක් නැහැ. හොරත් අල්ලන්න දුවපු මිනිස්සුගේ කොටටම වැටිලා. ඒ වගේ වැඩක් තමයි ආණ්ඩුවේ පක්ෂයේ මන්ත්‍රීවරු කරන කතාවල් අහන් ඉන්නකොට මට මතක් වෙන්නේ. හැමෝම ආණ්ඩු පක්ෂයේ කියන්නේ තෙල් පෝලිම් නැති කරාලු, ගෑස් පෝලිම් නැති කරාලු, ලයිට් කැපිල්ල නැති කරාලු, පෝලිම් වල මිනිස්සු මැරුණ එක නැතර කරාලු. එහෙම කියන ගමන් කියනවා ඒ වගේ තිබුණු රට ජනාධිපතිතුමා බාරගෙන මේ තත්ත්වයට ගෙනාවලු. ඊළඟට කතානායකතුමනි, ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරමින් කියනවා එතුමාට බාරගන්න උනේ අපායක් කියලා. එතුමා එහෙම කියන්නේ අපාය නිර්මාණය කරපු පිරිස ළඟම තියාගෙනයි. කතානායකතුමනි, මේ රට බංකොලොත් කරලා අපායක් බවට පත් කරන්න ඒ සඳහා බලපාපු හැම එකකටම එදා අත උස්සපු ඒ වැරදි තීන්දු තීරණ සාධාරණීකරණය කරන්න එදා මේ සභාව දෙවනත් වෙනකන් කතා කරපු මොළ හතානෝ කියලා මුදල් නැමැති කෙනෙකුත් පත් කරගෙන රටේ ආර්ථිකය තමන්ගේ පුජ්‍යලික බූදලයක් කියලා හිතාගෙන ගජමිතුරන්ට අසීමිත බදු සහන දෙනකොටත් අත උස්සලා රට පුරා ගොවි ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දී එක රැයෙන් රසායනික පොහොර තහනමක් ගෙනල්ලා කාබනික පොහොර විතරයි කියනකොටත් අත උස්සලා අපි අපේ විපක්ෂ නායකතුමා අපේ හර්ෂ සිල්වලා වගේ මන්ත්‍රීවරු IMF එකට යන්න කියද්දි IMF ඕන නෑ කියලා කියපු උදවිය මේ රට බංකලොත් කළෙත් ජනාධිපතිතුමා කියන අපාය හැදුවෙත් මේ ආණ්ඩුවේ උදවියයි කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා ගරු කතානායකතුමනි අර පොකට් කාර්යා හොරු අල්ලන කණ්ඩායමට පැනලා සැඟ වුණා වගේ මේ ආණ්ඩුවේ කිසි කෙනෙකුට තෙල් පෝලිං ගෑස් පෝලිං නැති කරා කියලා සැඟවෙන්න පුළුවන් කමක් නැහැ කියලා මම මතක් කරනවා. ඒවා ඇති කළෙත් මේ රට මේ තත්ත්වයට පත් කළෙත් මේ ආණ්ඩුවේ මුදවියේ කියන එක අපි මතක් කරනවා. ජනාධිපතිතුමා අපාය හදපු අය ළඟ තියාගෙන අපාය ගැන කියලා හැරෙනකොටම දෛවෝපගත සිද්ධියක් සිද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දෙනවා ආර්ථිකය විනාශ කරපු ආර්ථික ඝාතකින් කවුරුන්ද කියලා. සමග ජන බලවේගයේ නීතිඥයෝ උසාවියට ගිය තීන්දුව දීලා. ඒ නිසා මේ ඓතිහාසික තීන්දුවෙන් පස්සෙවත් දැන් ඉඳලවත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අපි කියනවා කරුණාකරලා ඊට පස්සේ කතා කරනකොට කියන්න අපිම තමයි රට බංකොලොත් කළෙත් අපිම තමයි තෙල් පෝලිං ගෑස් පෝලිං ඇති කළෙත් අපිම තමයි රසායනික පොහොර තහනම් කරලා කෘෂිකර්මාන්තය විනාශ කරෙත් අපිම තමයි ගජමිතුරන්ට අසීමිත බදු සහන දෙන්න අත ඉස්සුවෙත් පළමු වතාවට මේ රට බංකොලොත් කළෙත් අපිම තමයි කියලා කියන්න කියලා මම මේ වෙලාවේ අයට මතක් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ජනාධිපතිතුමා කිව්වා අයවැය ලේඛනයේ සුරංගනා කතාවක් නෙමෙයි කියලා. නමුත් එතුමා විසින්ම ඉදිරිපත් කරපු 2023 අයවැයේ වැඩි හරියක් යෝජනා සුරංගනා කතා බවට දැන් පත් වෙලා ඉවරයි. ගිය වැර අයවැය යෝජනා වලින් 77න් 69ක්ම මේ දක්වා කිසිවක් වෙලා නැහැ. ගිය වර නොකරපුවා ගැන අඩු ගානේ අපිට මේ සභාවෙට ඇවිල්ලා ඒවා වුණේ නැහැ කියලා අහන්නවත් පුළුවන් කමක් තියනවා රාජ්‍ය ඇමතිවරු දෙන්න ඉන්නවා මුදල් ඇමති හැටියට ජනාධිපති නැතත්. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ කතානායකතුමනි මේ පාර අයවැයේ දේවල් සුරංගනා කතා බවට පත් වුණාම ඒවා ඉටු නොකරපු යෝජනා බවට පත් වුණාම අපිට අහන්න කෙනෙක් නැති වෙනවා. තව මාස 10කින් ජනාධිපතිතුමාගේ එතුමත් ওই පුටුවේ ඉන්න එකක් නැහැ. මේ ආණ්ඩුවේ මැති ඇමතිතුරු ওই පුටුවේ ඉන්න එකකුත් නැහැ. කොටිම්ම කියනනම් මේ ආණ්ඩුවේ එතකොට තියෙන එකකුත් නැහැ. ගරු කතානායකතුමනි මේ අයවැයේ දිගු කාලීන යෝජනා විදියට ඉදිරිපත් කරලා තියෙන සමහර යෝජනා බැලූ බැල්මට හරිම සුන්දරයි ආකර්ශනීයයි. නමුත් ඒ සුන්දර යෝජනා කොතෙක් දුරට යථාර්ථයක් කරගත හැකිද කියන එකයි අපි බලන්න ඕන. කෘතීම බුද්ධිය වර්ධනයට කියලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සඳහා රුපියල් බිලියන 11ක් වෙන් කරලා තියෙනවා. හිඟුරක්ගොඩට අලුත් ගුවන්තොටුපළක් යෝජනා කරලා තියෙනවා. අලුතින් විශ්වවිද්‍යාල 4ක් ඇති කරන්නත් මේ පාර යෝජනා කරලා තියෙනවා. බැලූ බැල්මට මේවා ආකර්ශනීය යෝජනා වුණත් අමතක කරන්න එපා ජනාධිපතිතුමාට තියෙන්නේ තව දුර කාලයේ මාස 10යි. අඩු ගානේ ඒ කාලය තුල මේ සඳහා සුදුසු ඉඩම් හඳුනාගෙන වෙන් කර ගැනීම දක්වාවත් කරගන්න පුළුවන් වෙයිද කියන සැකය අපි හැමෝටම තිබෙනවා. අලුතින් විශ්වවිද්‍යාල ඇතිකරන එක හොඳයි කතානායකතුමනි. නමුත් මේ තිබෙන ආර්ථික අර්බුදයේ හමුවේ මේ බදු ගැහිල්ල ඉස්සරහා සිදුවෙන ශීක්‍ර බුද්ධිගලණය වළක්වා ගන්න මේ ආණ්ඩුව සතුව කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නොතිබීම නිසා අද පවතින විශ්වවිද්‍යාලවලත් ඉන්නේ සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් 150කට අඩු ප්‍රමාණයක් බව අපි මේ ආණ්ඩුවට මතක් කරලා දෙනවා. විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලක් වසරකින් දෙකකින් හදන්න පුළුවන් කතානායකතුමනි. නමුත් විශ්වවිද්‍යාලයක් කිව්වහම ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි විශේෂයෙන් මේ තුල තිබෙන බුද්ධිමය සම්පත වගේම මානව ප්‍රාග්ධනය තමයි ඒව ඉගැන්වීම කරන ආචාර්ය මහාචාර්යවරු කථිකාචාර්යවරු කියන්නේ. එවැනි ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් හදන්න අවුරුදු 12ක් 15ක් අතර කාලයක් ගත වෙනවා. ඒ නිසා දැනටත් විශ්වවිද්‍යාල තුල පවතින මේ ප්‍රායෝගික ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට මතක් කරනවා. අලුත් විශ්වවිද්‍යාල හතරක් ගැන කියනකොට. විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරීමට යෝජනා කරන ගමන් කතානායකතුමනි අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයි දෙකටම වෙන් කරලාට වැඩිය වැඩි මුදලක් ජනාධිපතිතුමා එතුමාගේ අමාත්‍යාංශවලට මෙවර අයවැයෙන් වෙන් කරගෙන තිබෙනවා. කතානායකතුමනි මේ අයවැය ඉදිරිපත් කරන මොහොත වෙනකොට අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවයේ බරපතල ලෙස බිඳවැටීමකයි තිබෙන්නේ. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධවල බරපතල හිගයක් පවතිනවා. නිසි වේලාවට පරීක්ෂණ කරගන්න බැරුව ජීවිත අවදානමකට මුහුණ දෙමින් පිළිකා රෝගීන්, හෘද රෝගීන්, වකුගඩු රෝගීන් අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ වගේම හෘද රෝගීන් සඳහා අවශ්‍ය ස්ට්‍රෙන්ත්, අක්ෂි කාච වැනි සියුම් සෞඛ්‍ය උපකරණවල ඉඳලා බැන්ඩේජ් පටිය දක්වාම ලොකු හිගයක් පවතිනවා. මේ වගේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න යටපත් කරලා මේ අයවැය සකසලා තිබෙන්නේ කියලා අපට කියන්න සිද්ධ වෙනවා. ගරු කතානායකතුමනි, මේ පාර අයවැයේ ආකර්ශනීයම යෝජනාවක් හැටියට ආණ්ඩුව පැත්තෙන් හැම මන්ත්‍රීවරයම පෙන්වන්නේ රජයේ සේවකීන්ගේ ජීවන වියදම් දීමනාව රීලෝඩ් ක්‍රමයට වැඩි කිරීම ගැන. මේ අයවැය ගැන ජනතාව දරන මතයක් තියෙනවා. මිනිස්සු මොකද්ද කියන්නේ කතානායකතුමනි? මිනිස්සු කියනවා වැඩි කරන ඒවා මධ්‍යම රාත්‍රියේ සිට. අලුතෙන් ගහන බදු ටික ජනවාරි පළවෙනිදා ඉඳලා. රජයේ සේවකීන්ට වැටුපට එල්ලන සහ විශ්‍රාමිකෙන්ට දෙනවා කියපු දේවල් ඡන්දෙට ඔන්න මෙන්න කියලා අප්‍රේල් වලින් පටන්ගෙන හරියටම ජනාධිපතිවරණේ තියෙන නියමිත මාසේ ඉතුරු ටික ලැබෙන්නේ කියලා. අපේ ආචාර්ය හර්ෂද සිල්ලා මන්ත්‍රීතුමාගේ කතාවේදී බොහොම ලස්සනට එතුමා පැහැදිලි කරලා දුන්න සරල උදාහරණකින් මේ අයවැය ගැන. මම මතකයි එතුමා කියනවා රජයේ සේවකීන්ට රුපියල් 100ක් මේ පැත්තෙන් දීලා 600ක් උදුර ගන්නවා වගේ වැඩක් තමයි මේක තියෙන්නේ කියලා. ඊළඟට රාජ්‍ය සේවකීන් විසින් මේ 10,000ක් ජීවන වියදම් දීමනාව හැටියට එල්ලුවට වැන්දමු අනද්දර අරමුදලට ගෙවිය යුතු දායක මුදල 2%කින් වැඩි කරලා තියෙනවා. කතානායකතුමනි, අපි කල්පනා කරලා බැලුවොත් මාසයකට රුපියල් 50,000ක වැටුපක් ගන්න රජයේ සේවකයෙක්ට වැන්දපු අනද්දර අරමුදලට මේ වැඩි කරපු එක නිසා රුපියල් 1,000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. එතකොට 10,000ක් දෙනකොට එතනින්ම 1,000ක් කැපෙනවා. ඒක 9,000ට බහිනවා. ඒ වගේම රජයේ සේවකීන්ට ජනවාරි පළවෙනිදා ඉඳලා වැට් බද්ද 18% දක්වා වැඩි කරාම රජයේ සේවකයාට අනිත් හැමෝටමත් අඩුම ගානේ රුපියල් 13,000ක් විතර අමතරව ඒ වැට් එක වෙනුවෙන් මාසෙකට ගෙවන්න වෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණ බද්දක් 2.5%කින් වැඩි කරාම ඒකත් අමතර බරක් වෙනවා. ගරු කතානායකතුමනි, මේ බදු පිට බදු ගැසීමෙන් රාජ්‍ය සේවකයා විතරක් නෙමෙයි එදිනෙදා හම්බ කරන කම්කරු, ගොවි ජනතාව, දීවරයෝ, ඔබතුමාලාගේ අපේ පළාත්වල ඉන්න කුඩා තේවත හිමියෝ, ස්වයන් රැකියාවක් කරගෙන යන්තම් ජීවිත ගත ගහගන්න මේ මිනිස්සු හැමෝගෙම ජන ජීවිත තව තවත් ප්‍රපාතයට ඇද වැටෙනවා. අඩු ගානේ කිසියම් හෝ සංවේදී බවක් ජනතාව කෙරෙහි මේ රජයට තිබුණා නම් කතානායකතුමනි, ඉලක්කම් හරඹ කරලා බොරු මැජික් පෙන්වන්න උත්සාහ කරන්නේ නැතුව හැම දුප්පත් පවුලකටම සහනයක් ලැබෙන විදියට අඩුම ගානේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයකවත් මිල අඩු කරන්න අයවැයෙන් පුළුවන්කම තිබුණා. දැන් බලන්න කතානායකතුමනි, අයවැයේ අලුත් කතන්දර කොච්චර කොහොම කිව්වත් අමතක කරන්න එපා ලංකාවේ හැමතැනම ගිහින් හොයලා බලනකොට ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගීන්ට දෙන දීමනාව මාස 3කින් විතර රාම ලැබිලා නැහැ. ඒ මිනිස්සු ගිහිල්ලා රස්තියාදු වෙලා හැරිලා ඉනවා හිස් අපි. ඒ වගේම තමයි විශ්‍රාමිකයින්ට 2,500ක් ජීවන වියදම් දීමනා වැඩි කරනවා කියන්නේ. හැබැයි විශ්‍රාමිකෝ මොකද්ද කියන්නේ? ඒ වැඩි කරන 2,500 සතියකවත් බෙහෙත් ගන්න ප්‍රමාණවත් නැහැ කියලා. වැට් එක වැඩි වීමයි අනිකුත් බදු වලටයි ඒ හැම කෙනාටම සමස්ත ජනතාවටම කරගහන්න වෙන එකකින් වළකින්න බෑ. ගරු කතානායකතුමනි, මේ අයවැයේ මොන කතන්දර කිව්වත් අපේ රටේ මේ බංකොලොත් තත්ත්වය ඇති වෙන්න මේ රජයේ විසින් ඇති කරපු කාබනික පෝර විගණමත් ප්‍රබල සාධකයක් වුණා. මේ රජයේ වැරදි තීන්දුව తీරන නිසා අසරණ වුණු ගොවි ජනතාව ගැනවත් රටට විදේශ විනිමය ගෙනෙන තේ රබර් පොල් කුරුඳු ගොවීන් ගැනවත් මේ අයවැයෙන් කිසිම අවධානයක් යොමු කළ නැති කියන එක අපට පේන්න තිබෙනවා. ඒ වගේ මොනතරම් ප්‍රශ්න තිබෙන මොහොතක වුණත් ළමයි වෙනුවෙන් සහ ජනගහණයෙන් 52%ක් විතර සිටින කාන්තාවන් වෙනුවෙන් අද බරපතල ප්‍රශ්න තියෙනවා. කාන්තාවෝ ගැන ළමයි ගැන ඒ අමාත්‍යාංශයේ ලොකු වැඩ කොටසක් තිබෙනවා. අද ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට ප්‍රතිපාදන ගිය වරට වඩා භාගයට භාගයක් කපලා තිබෙනවා. ඉතින් කථානායකතුමනි, අවසාන වශයෙන් මම සතුටු වෙනවා මේ අයවැයේ සමහර යෝජනා ගැන. විශේෂයෙන් අපේ යහපාලන ආණ්ඩුව කාලේ ආරම්භ කරපු, ඊට පස්සේ මේ රජය ඇවිල්ලා අතහැරලා දාපු පාසල් දරුවන්ගේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය යළි ආරම්භ කිරීමට යෝජනා කිරීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඒක ගියවර අයවැයේ තිබුණු යෝජනා වගේ නිකන් සුරංගනා කතාවක් නොවි ප්‍රායෝගික යථාර්ථයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඇත්ත වශයෙන්ම මේ රටේ දරුවෝ වෙනුවෙන් ඇති කරපු හොඳම වැඩසටහනක්. ඒ වගේම මම කියන්න කැමතියි, ජනාධිපතිතුමා අගමැති කාලේ එතුමාගේ ඉඩම් ඇමති ලෙස හිටියේ මම හොඳටම දන්නවා එතුමාට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට සින්නක්කරොප්පු ලබා දීමට තිබුණු අවංක ඌමනාව ගැන. මම මතකයි මම එදා ඉඩම් ඇමතිවරයා හැටියට එතුමත් එක්ක එකතු වෙලා ඒ සඳහා කැබිනට් අනුමැතිය ගන්න පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට පනතක් හරියට ගේන්න හදනකොට ඒකට එදා බොහෝ දෙනෙක් එරෙහි වෙලා ඒක එතුමාට කරගන්න බැරි වුණා. මම දැක්ක එතුමා මෙවර අයවේ 20 ලක්ෂයකට ඉඩම් අයිතිය දෙන්න, සින්නක්කර අයිතිය ලබා දෙන්න බිලියන 2ක් වෙන් කරා කියලා ප්‍රකාශ කරා. ඒක හොඳ යෝජනාවක් හැටියට මම මේ වෙලාවේ මතක් කරනවා. හැබැයි එතුමා ජනාධිපති වෙලා දැන් අවුරුද්දකට ඉස්සෙල්ලත් අවුරුදු 1 කමාරකට විතර ඉස්සෙල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනකොටත් මේ ඉඩම් අයිතිය ගැන කිව්වා. ඉතින් මම හිතනවා නැවතවතාවක් මේවා යෝජනා හැටියට කතා කරන්න ඉඩ නොලැබී මේක යථාර්ථයක් කරගන්න පුළුවන් වුණොත් හොඳයි කියන එකත් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් කථානායකතුමනි, එතුමාගේ අයවැය කතාවේදී අපි දැක්ක එතුමා මෙතන හිටගෙන දෙපැත්ත බලමින් පස්ස හැරෙමින් එතුමා මේ සභාවෙන් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම තමයි රටේ අනාගතය හොරකම් කරන්න එපා කියන ඉල්ලීම. ඒ ඉල්ලීම කරලා 24 පැයක් යන කලින් රටේ අනාගතයයි වර්තමානයයි හොරකම් කරපු ආර්ථික ඝාතකව ගැන අධිකරණයේ තීන්දුවකින් සනාථ කළා. එතුමා කිව්වා එතුමාට බාර ගන්න උනේ අපායක් කියලා. ඒක වෙනස් කරන්න හැමෝටම උදව් කරන්න කිව්වා. ඒක වෙනස් කරන්න නම් කථානායකතුමනි ශක්තිමත් පාලනයක් අවශ්‍ය වෙනවා. පිරිසිදු කණ්ඩායමක් එතුමාට අවශ්‍ය වෙනවා. නමුත් අපි හොඳටම දන්නවා එතුමාට ඒක කරන්න වටේ ඉන්න කණ්ඩායම දිහා බලනකොටත් ආණ්ඩුව දිහා බලනකොටත් පිරිසිදු පාලනයක් බිහි කරනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් තාලක මණ්ඩලයවත් පාලනය කරගත නොහැකි බෙලිහීන තත්ත්වයට පත් වෙලා තිබෙන බවත් මතක් කරමින් අද ආරම්භක කතාවේදී මට මුලින්ම වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. ඔනරබල් නාමල් රාජපක්ෂ එතුමා. ඔව් සේමසිංහ එමෙතුමා.
අරු කථානායකතුමනි, මම හිතන්නේ දිගින් දිගටම මේ සභාව තුළ මතු කරා වැඩිහිටි දීමනාව, වකුගඩු රෝගී දීමනාව, ඒ වගේම ආබාධිත දීමනාව සම්බන්ධයෙන් මේ වෙනකොටම අපි සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසයට අදාළ ඒ දීමනා ගෙවල අවසන් කරලා තියෙනවා. ගල් ප්‍රධානයකටමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදල් නිදහස් කිරීම කළා තියෙනවා.
නාමල් රාජපක්ෂ මන්තිවරයා.
ගරු කථානායකතුමනි, අයවැය විවාදයට සම්බන්ධ වෙමින් අදහස් පළ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. පහුගිය දින කිහිපය පුරාම මේ උත්තරීතර සභාව විවාදයට ලක් කරපු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරාම පක්ෂ විපක්ෂ දෙපැත්තෙන් බොහෝ වෙලාවට ගරු කථානායකතුමනි අපට හැඟීමක් එනවා අවංකව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි මේ පාර්ලිමේන්තුව තුළ විවාද කරනවද නැද්ද කියන කාරණේ. ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කරපු අයවැය තුළ තියෙන ගුණාත්මක භාවය සහ යම් අහිතකරන කාරණයක් තියෙනවා නම් ඒ පිළිබඳව අවංකව අපි මේ උත්තරීතර සභාවේ අදහස් ප්‍රකාශ කරනවද කියන කාරණේ පිළිබඳව අපට සාධාරණ සැකයක් තියෙනවා. දැන් බලන්න කරු කතානාගෙන අද උදේ ගත්තත් පහුගිය දවස් කීපය ගත්තත් මේ සමස්ත අයවැය විවාදයෙන් 130ක් 35ක්ම අපි විවාද කරලා තියෙන ක්‍රිකට් ගැන. තව 130ක් 35ක් අපි විවාද කරලා තියෙනවා අධිකරණ තීන්දුවක් ගැන.
තවත් 10ක් 15ක් අපි විවාද කරා රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා ගැන කෝප්පෙක් ගැන ඉතුරු 20 25 තමයි කරු කතානායකතුමනි මේ අයවැය ලේඛනය ගැන අපි මේ පාර්ලිමේන්තුවේ විවාද කරේ අද මේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක පිළිගන්න ඕන බදු සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට ගැටලුවක් තියෙනවා අපි ඒක පිළිගත යුතු කාරණයක් මේ මේ සියලු කාරණා තියෙද්දි අපි මේ උත්තරීතර සභාවේ විවාද කරගන්නේ මේ රටේ ජනතාව අපට බාර දුන්න වගකීමද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතිරි කාරණා පිළිබඳ විවාද කරලා ප්‍රශ්නයක් නෑ නිශ්චිත කාලෙදී. අදාර කාරණේ විවාද කළ යුතු අවස්ථාවකදී. හැබැයි මේ අයවැය ලේඛනයක් තුලින් මේ රටේ ඉදිරි වසර සඳහා මූල්‍යමය බලය තියෙන පාර්ලිමේන්තුවට නම් ඒ පාර්ලිමේන්තුවේ වගකීම පිටු කරනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. මේ අයවැය ලේඛනයේ පිළිබඳව හොඳ කාරණා වගේම නරක කාරණාත් තියෙනවා. ප්‍රායෝගික නැති අය කාරණා බොහොමයක් තියෙනවා. ඔබතුමාලත් එකග වෙයි. පහුගිය වසරේ අයවැය ඉදිරිපත් කරපු බොහෝ කාරණා ඒ විදිහට මේ අයවැය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය අයවැය ඉදිරිපත් කළ එක ක්‍රියාත්මක කළ එක කන්ටිනියුේෂන් එකක් නා. ඒක ඉදිරිපියවර නා. ඒ පිළිබඳව අපට ප්‍රශ්නයක් නැහැ ගරු කතානායකතුමනි. මේ පහුගිය අයවැය ඉදිරිපත් කළා ඒ ඉදිරිපත් කරපු එක නොවිච්ච නිසා නැවත වතාවක් ඒ ඉටු කරනවා කියන කාරණය අලුත් විදියට ඉදිරිපත් කරනව නම් ඒ පිළිබඳව අපට ගැටලුවක් තියෙනවා. සමස්ත අයවැය රාජ්‍ය ආදායම උත්පාදනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ එක පැත්තකින් බදු ආදායම වැඩි කරන්න. ඒ කියන්නේ මේ රටේ මහජනතාවගේ එදිනෙදා පරිභෝජනය සඳහා භාවිතා කරන්න ආව කාරණා වලින් පටන් ගත්තම හැම ක්ෂේත්‍රයකම බදු ආදායම වැඩි කරන්න. අනික් කාරණා තමයි දේශීය වශයෙන් ණය ලබා ගැනීම. ඒ වගේම තමයි රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කිරීම. ඉන් එහාට ගිහිපු දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න විදේශ ආයෝජකයෝ ලංකාවට රැගෙන එන්න. ඒ වගේම තමයි රැකියා ගම තුල උත්පාදනය කරන්න වැඩපිළිවෙලක් තියෙනව නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපිට පැහැදිලි මේ ප්‍රශ්නේ කරු කතානායකතුමනි තියෙනවා. මොකද අපි බදු අය කරන්න වෙන්නේ මේ රටේ මහජනතාවගේ. වර්තමානයේ බදු ප්‍රමාණය බැලුවම තවත් බදු එකට එකතු වුණාම ඒ පිළිබඳව මෙරටේ ගමේ ජනතාවට දරා ගන්න බැරි තැනකට යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි ඇත්ත කතාව. තවත් පැත්තකින් ඒකට විසඳුම විදිය නැත. ඒකට හේතුව විදිහට දක්වන IMF එක එක්ක අපි එකග වෙච්ච කාරණා. හැබැයි මේ අයවැය තුල අපේ හරි සිල් මණ්ඩලතුමත් ඉන්නවා. IMF එක බලාපොරොත්තු වෙන කාරණා ඉෂ්ට වෙනව නැද්ද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. IMF එක බලාපොරොත්තු වෙන කාරණා ඉෂ්ට වෙනව නැද්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. එක පැත්තකින් IMF එක බලාපොරොත්තු වෙන ඉලක්කයන් වලට යන්නේ නැත්නම් ඒ තුල අනිත් පැත්තේ මහජනතාවගේ සුභ සිද්ධිය වෙන්නේ නැත්නම් එතනින් ඉදිරි පියවර විදියට අපි කුමක්ද කරන්න කියන කාරණේ පිළිබඳව අපි මීට වඩා පුළුල්ව හිතන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා ගරු කතානායකතුමනි. අද ලංකාවේ ඉම්පෝට්ස් වලට රෙස්ට්‍රික්ෂන් එක අයින් කරනක පැත්තකින් ඒක හොඳයි. හැබැයි 100%ක් ඒ ඉම්පෝට් වලින් එන බදු ආදායම් වැඩි කරගන්න උත්සාහ කරනකොට ඒ කර්මාන්ත වලට ගේන අමුද්‍රව්‍ය වලට බලපානවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට අහන්න වෙනවා. කර්මාන්ත වලට අමුද්‍රව්‍ය ගේනවා නම් ඒවටත් අසීමිත විදිහට බද්දක් වදිනවා නම් ගරු කතානායකතුමනි විදුලි බිලේ වැඩිවීමත් ප්‍රවාහන ගාස්තු වල වැඩිවීමත් දෙක අපේ ලෝක වෙළඳපොළේ තුල අපේ එක්ස්පෝර්ට් වලට අපනායන වලට රඳා තරඟකාරී වෙළඳපොළ තුල රැඳී ඉන්න පුළුවන් ද බැරිද කියන ගැටලුව අපිට එනවා. ඉතින් මම හිතන්නේ ආණ්ඩුව කරු කැබිනට් මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමු කරුවොත් හොඳයි. මොකද අපේ ඉලක්කයේ විදේශ ආයෝජකයෝ ලංකාවට ගේන්න නම් වැට් එක 18% වෙනකොට අනිපත එක්ස්පෝර්ට් ටැක්ස් එක 30% වෙනකොට අමුද්‍රව්‍ය වලටත් ඉම්පෝට් කරන අමුද්‍රව්‍ය වලටත් ආනායනය කරන බාණ්ඩ වලටත් එක පැත්තකින් බද්දක් වැඩි වෙනවා නම් මම දන්නේ නැහැ අයවැය කොහේ හරි තැනක හෝ රජයේ ප්‍රතිපත්තියක් තුල කර්මාන්ත වලට සහන් දෙනවද කියලා වෙනවා නම් ඒ තුල අපට ලෝක වෙළඳපොළ තුල තරඟකාරීත්වයක් පවත්වා ගන්න බැරි තැනකට අපි අද වැටෙන්න පුළුවන්. ඒ තුල අපේ රටේ විරකියාව වැඩි වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි මේ කාරණා ක්‍රියාත්මක කිරීමේදී මේ කාරණා ක්‍රියාත්මක කිරීමේදී ලංකාවේ දේශීය වෙළඳපොළතුල භාණ්ඩ හාසියවල මිලත් ඉහළ යන්න පුළුවන්. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පහුගිය කාලේ මහා ආන්දෝලනාත්මක කාරණයකට තුළුනේ මේ පාර්ලිමේන්තුව තුළ මේ නඩු තීන්දුවක් සම්බන්ධයෙන්. ආණ්ඩුකර ව්‍යවස්ථාවේ 29 වන වගන්තියට අනුව රජයේ ප්‍රතිපත්තිය අධිකරණ හමුවේ අභියෝග කළ හැකිද කියන ප්‍රශ්නේ කරු ජීල්පිරිසි අමාත්‍යමනි අපට තියෙනවා. පොද එක පැත්තකින් මේ කාරණය කැබිනට් මණ්ඩලය අනුමත කරලා මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ ඒකමතිකව සම්මත වෙලා විවාද කරලා ඒකමතිකව සම්මත වෙච්ච ප්‍රතිපත්තිමය කාරණයක්. ඊට පහු දිනක වැට් ප්‍රතිශතය පිළිබඳවත් නැවත වතාවක් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා ඒකත් ඡන්දයෙන් සම්මත වෙච්ච කාරණයක්. හැබැයි එදා මේ කිසි දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ බදු අඩු කරන එක පිළිබඳව විරුද්ධ වුණේ නැහැ. කිසිම දේශපාලන පක්ෂයක්. අද මේ පිළිබඳව මා හඬින් නගන දේශපාලන පක්ෂ අපි එයාගෙන් අහන්නේ ඔබ මෙරටේ ජනතාවගේ බදු අඩු කරන එකට විරුද්ධද? අද එදා හිමි විරුද්ධ වුණේ නැහැ. එදා ඒකට සහයෝගය ලබා දුන්නා. හැබැයි අද කතා කරන්නේ සම්පූර්ණයෙන් බදු අඩු කරපු කාරණය වැරදි කියන කාරණය. හැබැයි යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එකට වග කියන්න ඕනේ නම් ගරු කතානායකතුමනි, එය රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒ තීන්දුව ඒකමතිකව සම්මත කරපු සමස්ත 225ම වග කිය යුතුයි කියලා මම ප්‍රකාශ කරනවා. මේක තමයි ඇත්ත කතාව. අනිත් පැත්තේ ණය ගෙවපු එක, දැන් ඩොලර් මිලියන 500ක් ණය ගෙවපු එක වැරදි. તો රට බංකලොත් කරපු එක හරි. ණය ගෙවපු එක වැරදි. එහෙමනම් මේ රටේ මහජනතාවටත් ඒක බලපාන්න ඕනේ. යම්කිසි පුරවැසියෙක්ට බැංකුවෙන් ගත්ත ණයක් ගෙවා ගන්න බැරි නම් ගෙවුවොත් එයා බංකලොත් වෙනව නම් නොගෙවෙන අයිතියක් තියනවාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අනිත් එක IMF එකට යනවද නැද්ද කියන එක රජයේ ප්‍රතිපත්තිය. ඒක දේශපාලන කාරණයක්. සමහර අයට ඒක හොඳ වෙන්න පුළුවන්, සමහර පාර්ශ්වයන්ට IMF එක හොඳ නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි විග්‍රහ කරන්නේ කොහොමද මේ අහවල් වෙලාවේ අපි අනිවාර්යෙන් IMF එකට යා යුතුද නැද්ද කියන කාරණේ. එහෙනම් විග්‍රහ කරන්න බෑ කරු කතානායකතුමනි. අවසාන අපි මතක තබා ගත යුතු ප්‍රධානම කාරණේ තමයි ගරු කතානායකතුමනි, මේ රටේ කිසිම ආණ්ඩුවකට රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න බැරි තැනට මේ රට තල්ලු වෙනවා. කිසිම ආණ්ඩුවකට බදු අඩු කරත් වැරදි වෙන්න පුළුවන්, බද්ද වැඩම කරපු කෙනත් යම් කිසි දවසක වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ උත්තරීතර සභාව තීන්දුව කරන්න ඕනේ. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්ති ආරක්ෂා කරන වද එහෙමත් නැත්නම් තවත් පාර්ශ්වයකට එය විමධ්‍යගත කරනවද කියන කාරණේ. එහෙමනම් අපි පාර්ලිමේන්තුවේ සම්පන්නතාක් සම්මත කළා. ඒ කාරණේ පිළිබඳව ඒ අදාළ ආයතන වලට ලබා දෙමු. ඒ අදාළ ආයතන වලට අපි ලබා දෙමු. ඒ වගකීම තියෙන කරු කතානායකතුමනේ පාර්ලිමේන්තුවට. හැබැයි එහෙම නැතුව යම් යම් කෙනෙක්ට අවශ්‍ය වූ ආකාරයට රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අභියෝගයට ලක් වෙනවා නම් ඒ අභියෝගයට ලක්වීම පිළිබඳව මේ උත්තරීතර සභාව ඉදිරි කාල සීමාව තුළ තීන්දුවක් ගත යුතුයි කියලාත් මම විශ්වාස කරනවා. අපි පැහැදිලිව කියනවා අපි අධිකරණ තීන්දුව වලට ගරු කරනවා. ඒ සඳහා අපි නීති උපදෙස් පතනවා. ඔබ සමහරවිට අපි දකිනවා මේ පාර්ලිමේන්තුව තුලත් තමන්ට වාසිදායක තීන්දුවක් ආවොත් අධිකරණය හොඳයි. තමන්ට අවාසිදායක තීන්දුවක් ආවොත් නඩුකාරවරුන්ගේ නම නඩුකාරවරයා වාඩි වෙලා ඉන්න චේම්බර් එක නැත්නම් කාමරය, ඒ නඩුකාරවරුන්ගේ නාති සම්බන්ධතාව ගැන පිළිබඳවත් මේ පාර්ලිමේන්තුවේ ඍජුව විවේචනය කරනවා. ඉතින් අපි එහෙම කරන්නේ නැහැ. මොකද අපි හැමදාම විශ්වාස කරනවා රටේ අධිකරණය ස්වාධීනව කටයුතු කළ යුතුයි කියන කාරණේ. ඒක අපි දැඩිසේ විශ්වාස කරන කාරණයක් ගරු කතානායකතුමනි. එහෙනම් ඒ පිළිබඳව අපි විවේචනයක් නැහැ. අපි යෝජනා කරන්නේ මේ උත්තරීතර සභාවට අපි සභාව විදියට පාර්ලිමේන්තුව විදියට අපි තීන්දුව කරන්න ඕනේ. එක වෙලාවක අරගලයේ හින්දා රාජ්‍ය කඩන් වැටෙන උත්සාහ රාජ්‍ය කඩා දාන්න උත්සාහ කෙරුවා. අරගලෙන් රාජ්‍ය කඩාගෙන වැටුනේ නැහැ. නැවත ගොඩ නැගුවා. හැබැයි ඉදිරි කාල සීමාව තුළ කිසිම කෙනෙක්ට රාජ්‍ය පාලනය කරන්න බැරි තැනට මේ උත්තරීතර සභාවත් රටත් රැගෙන යනවද නැද්ද කියන කාරණේ පිළිබඳව මේ සභාව තීන්දුව කළ යුතුයි. ඒ වගේම අවසාන වශයෙන් මේ අයවැය පිළිබඳව අපි විවාද කරන්න පුළුවන්, අපි අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දකිනවා පහුගිය අයවැයත් දෙක්ක බැලුවම බොහෝ කාරණා මේ අයවැයේ තියෙනවා. ප්‍රායෝගික ඉලක්කයන්ද තියෙන්නේ, බදු ආදායම වැඩි කරන අපි අපේක්ෂා කරනවා. පහුගිය අයවැයේදී අපේක්ෂිත ආදායම වැඩි වුණාද? ඒ වගේම අද තවත් බද්ද වැඩි කරා විතරක් නෙවෙයි, ඉලක්කයන් වැඩි කරලා තියෙනවා. ඒ ඉලක්කයන් වලට ප්‍රායෝගිකව අපි රටට යන්න පුළුවන්ද බැරිද? එහෙම නැත්නම් දේශපාලඥයෝ විදියට පාර්ලිමේන්තුව තුල රට අහන්න කැමති දේවල් විතරක් අපි මේ සභාව තුල කතා කරනවද? නැත්නම් අයවැය ඉදිරිපත් කරනවද? එහෙමත් නැත්නම් මේ කාරණා සියල්ලම අධීක්ෂණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි මේ රට තුල ස්වාධීනව ඉදිරිපත් කරනවද කියන කාරණේ අපි තීන්දුව කර යුතුයි. ගරු සභා ගරු කතානායකතුම ඔබතුමාට මතක ඇති, ජාතික සභාවෙන් අපි යෝජනා කරා ප්‍රතිපත්ති කොමිසමක් හදන්න කියන කාරණේ. එතම ආදරත් විශ්වාස කරනවා මේ ප්‍රතිපත් ජාතික ප්‍රතිපත්ති කොමිසමක් ගොඩනැගීම තුල විතරයි අපට මේ කියන කාරණා සියල්ලම යථාර්ථයක් වෙනවද නැද්ද කියන කාරණේ අපට තීන්දුව කරන්න පුළුවන්. මොකද එය විධායක යටතේ විවස්ථාදායකට වග කියන ස්වාධීන ආයතනයක් විදිහට පැවතුනොත් මේ අයවැය ඉදිරිපත් කරන්නේ අහවලාද නැත්නම් වර්තමාන ජනාධිපතිතුමාද, එහෙම නැත්නම් විපක්ෂයේ දේශපාලන පක්ෂයද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඒ අයවැයේ ප්‍රායෝගික කාරණා පිළිබඳවත්, ඒ අයවැය කතරම් මේ බිම් මට්ටමේ යථාර්ථයක් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණා පිළිබඳවත් එම ස්වාධීන කොමිසමට ඒ ස්වාධීන ආයතනයට අධීක්ෂණය කරන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන් වගේම තීන්දුව తీරන ගන්න පුළුවන්. තේින්ද මම අවසන් කරන්නත් කැමති ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ සිළු දෙනාම අපි එක පැත්තකින් මේ රටේ සංවර්ධනයේ අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව මුණපාන අපහසුතාව වලින් මේ ජනතාව එළියට ගන්න අපි උත්සාහ කරනවා. මේ වගේම තමයි දිගු කාලීන පැවැත්මක් සඳහා මේ සියලු කාරණායි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ජාතික ප්‍රතිපත්ති කොමිසම සභාව පිහිටවීමේ වැඩපිළිවෙලට අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාට සභාවට ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරනවා.
හොනබල් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්. Yes.
මන්ත්‍රීතුමා කිව්වා මේ බදු කපහැරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ සියලු දෙනා කැමති වුණා කියලා. ඒක වැරදි. මම හැන්සාඩ් චෙක් කරුවා, විපක්ෂය විරුද්ධතාවය සටහන් කරලා තිබුණා. ඒ විරුද්ධතාවය සටහන් කරලා තිබුණා. හැබැයි තණ්ඩියක් කිල්ලුවේ නැහැ. නමුත් අපේ විරුද්ධතාවය අපි සටහන් කෙරුවා. ඉතින් ඒකත් අද්දේ සම්බන්ධ වුණා කියන එක වැරදි. We objected and we informed that we are against.
Okay. ඔව් හර්ෂා.
මෙතන මේ ගරුනාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ අදහස් මම සවන් දුන්නා. මෙතන තියෙන්නේ ගරු කතානායකතුමා, මේ නඩු තීන්දුවේ කියන්නේ IMF එකට ගිය ඒ ප්‍රමාද වුණා වැඩි කියන. IMF එකට යන්න තිබ්බේ මේ තත්ත්වෙන්න කලින් කියන ගරු මන්ත්‍රීතුමා, ඒක තමයි ඒක කියලා තියෙන්නේ. මොකද ඔබතුමාට මතක ඇති නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා අපි 2020 මේ පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේම අපි කිව්වා දැන් IMF එකට ගියොත් මේ වැඩේ බේර ගන්න පුළුවන් කියලා. ඔබතුමාත් එක්ක විවාදයකට එන්නේ නැහැ මේ අවස්ථාවේදී. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි. අපි විපක්ෂය හැටියටත් රජය IMF එකට යන්න ඕනේ කියලා තීරණය ගත්තාම අපි ඒකට විරුද්ධ වුණේ නැහැ. හැබැයි IMF එකේ ඉහළම නිලධාරියෙක් අපිට කිව්වා, දරු කතානායකතුමා, ඔවුන් අවුරුදු 30 ගණක් වැඩ කරලා තියෙනවා කියලා IMF එකේ. නමුත් කිසිම රටක් රට බංකොලොත් වෙන දවස වෙනකන් IMF එකට මේ සම්බන්ධයෙන් කතා කරේ නැහැ කියලා කිව්වා. ඒගොල්ලෝ කිව්වා වගකීම් රහිතම රජයක් හැටියට තමයි කියලා, ආණ්ඩුවක් හැටියට තමයි කියලා ලංකාවේ එදා ඒ වෙලාවේ ඔවුන් නිරීක්ෂණය කරේ. ඒකයි මට කියන්න ඕනේ.
ඔව් නාමල්
මගේ අදහස් වලට ගරු කරනවා. ඒ සාධිකරණ තීන්දුවක් පිළිබඳව මම විවේචනය කරන්න යන්නේ නැහැ. ඒක අපේ දේශපාලන ප්‍රතිපත්තිය නෙවෙයි. ඒකම ඔබතුමාලා මේ අපේ කිරියල ගරු මන්ත්‍රීතුමාත් සඳහන් කරා, මේ නමෙන් ඡන්දිල්ලුවේ නැහැ, ඡන්දයක් ඉල්ලුවේ නැහැ. හැබැයි විරෝධතාවය සඳහන් කරා කියලා. හැබැයි ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධ වුණා, පාර්ලිමේන්තුව දෙවනත් කරා ඡන්දයක් ඕනේ කියලා. හැබැයි මේ වගේ කාරණාවක් විතරම බැරෑරුම් කාරණයක් නම් මේ රටේ බදු අඩු කිරීම තුළ ආර්ථිකය කඩන් වැටෙනවා නම් ඒ පිළිබඳව සද්ද නොකර විරෝධතාවය සඳහන් කළා, අනිත් පැත්තෙන් එකක වෙන්නම් කියන කාරණය මම හිතන්නේ වැරදි. හැබැයි අනිත් පැත්තෙන් හර්ෂ මන්ත්‍රීතුමා, ඔබටයි හර්ෂ මන්ත්‍රීතුමා, IMF සම්බන්ධයෙන් මේ රටේ මත දෙකක් තියෙනවා. එක කොට්ටාසයක් කියනවා IMF එකට යන්න ඕනේ නැහැ කියලා, එක කොට්ටාසයක් කියනවා IMF එකට යන්න ඕනේ කියලා. හැබැයි ඔබතුමා දැන් අද කියන තර්කෙම IMF එකට ඒ වෙලාවේ ගිහිල්ලා මේ විදිහට බැලුවොත් ගරු කතානායකතුමනි, IMF එකට යන්න එපා කියපුවා උසාවි ගියා නම් ඒත් වැරදි කාර්යය වෙනවා. ඉතින් මගේ තර්කේ නඩු තීන්දුවට වඩා ගරු මන්ත්‍රීතුමනි, මේ රටේ විවස්ථාවක් තියෙනවා, විවස්ථාපිත ක්‍රමවේදයක් තියෙනවා. ඒ රජයේ ප්‍රතිපත්ති තීන්දුව ගන්න ක්‍රමවේදයක් තියෙනවා. රජයේ ප්‍රතිපත්ති තීන්දුව ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි ඉදිරි කාල සීමාව තුළ අවධානය යොමු කරමු. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අපි නීති උපදෙස් පතලා ඒක අධිකරණයත් එක්ක අපි බේරගන්නවා. හැබැයි මේ ගරු සභාව විදියට සභාවට වක්කීමක් තියෙනවා. ගරු කතානායකතුමනි, ඉදිරියේදී ඕනෑම ආණ්ඩුවක්, අපේ ආණ්ඩුව නෙමෙයි ඔබතුමාලගේ ආණ්ඩුව වෙන්නත් පුළුවන්, ඕනෑම ආණ්ඩුවකට ස්වාධීන තීන්දුව తీරන අරගෙන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ගතිය යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනේ.